You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝවට විදෙස් වීති සමාලෝචනය ආරම්භ කරන්නට එහෙමනම් දැන් අපි සූදානම් අද දවසෙත්. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
උණුසුම් කතාබහක් මේ වෙනකොට ඇතිවෙමින් තියෙනවා ලෝකේ පුරාම. ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා හම්සා මේ වෙනකොට ඝාතනයට ලක් වෙලා තියෙනවා කියලා. මේක කවදා කොහොම කොතනදි සිද්ධ වුණාද කියන කාරණය සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තොරතුරුත් වාර්තා වෙමින් තියෙනවා. අද අපි කතාව එතනින් පටන් ගමු අමල්. මොකක්ද මේ වාර්තාවේ අලුත්ම තොරතුරු?
මේක දිල්දුක්ෂි, ඇමරිකාවේ මාධ්‍ය තමයි මුලින්ම මේක ප්‍රකාශ කළේ. NBC මාධ්‍ය ජාලයෙන් කියවුණා ඔසාමා බින් ලාඩන්ගෙන් පස්සේ මේ අල්කයිඩා සංවිධානයේ නායකත්වයට සූදානම් කරපු හම්සා කියන ඔසාමා බින් ලාඩන්ගේ 15 වෙනි පුත්‍රයා. ඔහුට ඔක්කොම ළමයි 20 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ 20න් මේ 15 වෙනියා තමයි තමන්ගෙන් පස්සේ අල්කයිඩා සංවිධානයේ නායකත්වයට සකස් කරලා තිබුණේ. ඉතින් මේ පුද්ගලයාව යම් කිසි ප්‍රහාරයකදී මිය ගිය බව තමයි ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. පස්සේ මේක නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතත් සනාත කරලා තිබුණා. ඔවුන්ගේ ආරංචි මාර්ග අනුව මේ විදිහට ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයාව ඝාතනයට ලක් වුණා. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවායි කියලා මේ අල්කයිඩා සංවිධානය විනාශ කරන්නට ඔවුන්ට පුළුවන් වුණයි කියලා.
දැන් එතකොට මේක මේ දැන් මීට කලකට පෙර සිදු වුණු සිදුවීමක් විදිහට තමයි මේ අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා තොරතුරු වාර්තා කරමින් තියෙන්නේ. මේක මේ පිළිගන්න පුළුවන්ද? දැන් ඒ කියන්නේ මේක තොරතුරු වසන් කිරීම උදෙසා කරන ප්‍රයෑමයක්ද, නැත්නම් ඇත්තටම මේ හම්සා ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මීට කලින් ඝාතනයට ලක් වෙලාද, නැත්නම් මේ මෑතකදී සිදු වුණ දෙයක් සම්බන්ධව තොරතුරු වසන් කිරීමක්ද, මේ සම්බන්ධවත් තියෙනව නේද මතභේදාත්මක කතාබහක්? මොකක්ද ඒ පිළිබඳව ඔබට වාර්තාවන්නේ?
ඔව්, අත්‍තරම දිලක්ෂි, ලොකු මතභේදයක් තියෙනවා. මේක ඇත්තටම මේ පළවෙනිම මේ කාරණාව මේ කියන විදිහටම සිද්ධ වුණාද කියන දේ. මොකද මීට කලින් අවස්ථාවලදීත් මේ වගේම විශාල ත්‍රස්ත සංවිධානවල ප්‍රධානීන් සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා ලැබිලා තියෙනවා ඔවුන් ඝාතනයට ලක් වුණා කියලා. නමුත් පසුව ඔවුන් නිරුපද්‍රිතව ඉන්න බව ඇඟවිලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් IS සංවිධානය වුණත් අබු බකර් අල් බග්දාඩි මේ ශ්‍රී ලංකා ප්‍රහාරයෙන් දින දෙකකට පස්සේ ඔහු වීඩියෝ පටයක් නිකුත් කළා තිබුණා ශ්‍රී ලංකාවේ ප්‍රහාරය ගැන. නමුත් ඊට අවුරුදු දෙකකට කලින් ඇමරිකාව ප්‍රකාශ කළා තිබුණා අබු බකර් අල් බග්දාඩිව ඝාතනයට ලක් වුණායි කියලා ඇමරිකාව කරපු ප්‍රහාරයකදී.
දැන් හැබැයි කියනවා නේද අබු බකර් අල් බග්දාඩි ඉන්නවා කියලා ඇමරිකානු කඳවුරක ඉරාකේ. එහෙමත් කතාවක් තියෙනවා නේද?
ඔහු දිලක්ෂි, ඒ වගේ අපි කියන මේ කොන්ස්පිරසි තියරිස් තියෙනවා ඇමරිකාව උන්ට සහාය දක්වනවායි කියලා. නමුත් ඇමරිකාව නම් මේවා බොහොම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද IS සංවිධානය විශේෂයෙන්ම බටහිර නැඹුරුවක් තියෙන අය ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කරන නිසා. ඉතින් මේ ඒ අබුබකර් අල් බග්දාඩිගේ කතාව වගේම මේ හම්සා සම්බන්ධයෙන්ුත් මේක ඇත්තටම 100% අපිට සනාථ කරන්න පුළුවන් සාක්ෂි කවුරුවත් ඉදිරිපත් කළා නැහැ. ඒ එක්කම මේ ඝාතනය සිද්ධ වුණයි කියන ස්ථානය පිළිබඳවත් හරි නිශ්චිත තොරතුරක් නැහැ. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට ඔසාමා බින් ලාඩන්ගේ මේ පවුලේ 15 වෙනි පුත්‍රයා අෆ්ගනිස්තානයේ, යේමනයේ සහ සිරියාව වගේ කියන දැනට යුද්ධයෙන් බොහොම දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙන රටවල්වල විටින් විට ජීවත් වුණා කියලා. එහෙම නැත්නම් ඒ රටවල් තුල එහාට මෙහාට ගමන් කරමින් වාසය කළයි කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් මේ ප්‍රහාරය සිද්ධ වුණේ කොහෙද, කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳ ඊයක් නැහැ. නමුත් දවල බන්දිරත් ඒ වගේම ඇමරිකාවේ ආරක්ෂක අංශත් යම්කිසි ඉඟියක් කළා තියෙනවා මේ ඝාතනයට. එහෙම නැත්නම් මේ විදිහට මේ පුද්ගලයා ඝාතනය කරන්නට ඇමරිකාවේ කිසියම් හෝ දායකත්වයක් තිබුණයි කියලා.
අපි මීළඟට බ්‍රිතාන්‍ය දිහාවට හැරෙමු. බ්‍රිතාන්‍ය පිළිබඳව ලොකු අවධානයක් තිබුණ පසුගිය සති කිහිපය තුළ බ්‍රිතාන්‍ය අගමැති තනතුර වෙනස් වීමත් එක්ක දැන් අලුත් අගමැතිවරයා බොරිස් ජොන්සන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව ක්‍රියා කිරීම. දැන් අපි පසුගිය සතියේදී අපේ වැඩසටහනේදී කතාබහ කරපු දේවල් පිළිබඳව නැවත වතාවක් කෙටියෙන් මම මතක් කරන්නම්. බොරිස් ජොන්සන් බ්‍රෙක්සිට් එක, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඉවත් වීමට කැමති පාර්ශවයේ හිටපු කෙනෙක් තමයි බොරිස් ජොන්සන් කියලා කියන්නේ. ඉතින් දැන් මීට කලින් හිටපු අගමැතිනේ තෙරේසා මේ කීප වතාවක් උත්සාහ කළා බ්‍රෙක්සිට් එකේ ප්‍රතිඵල, ඒ කියන්නේ යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න කියලා ලැබුණු ජනතා මතයට අනුව පාර්ලිමේන්තුවේ යම් යම් කෙටුම්පත් සම්මත කරගෙන ඒක සඳහා නීත්‍යානුකූල භාවයක් ලබා ගන්න ඇයට මේ හැකියාව ලැබුණේ නැහැ. මීට කලින් අපි මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව කතා බහ කරද්දී මේ බ්‍රෙක්සිට් එකේදී ඩීල් ඕ නෝ ඩීල් කියන කාරණාව පිළිබඳව කතා බහ කළා ඔබට මතක ඇති. යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය රාජ්‍යයක් විදිහට ඉවත් වෙද්දී යම් යම් කොන්දේසිවලට එකඟතාව ඇති කර ගැනීමේ ක්‍රියාවලියේදී තමයි හිටපු අගමැතිනේ තෙරේසා මේත් අසාර්ථක වුණේ. ඒ කියන්නේ ආනයන අපනයන සම්බන්ධව, යුරෝපා වෙළඳ පොළ සම්බන්ධව, එතකොට දේශ සීමා සම්බන්ධව, රැකියා කටයුතු සම්බන්ධව, මේ වගේ නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඩීල් එකක් ඇති කරගෙන යම් ගනුදෙනුවක් යම් එකඟතා ඇති කරගෙන ඉවත්වීම බ්‍රිතාන්‍යයට වඩාත් සුදුසුයි. ඒක බ්‍රිතාන්‍ය පැත්තෙන් ගත්තාම බ්‍රිතාන්‍ය ආර්ථිකයට සුදුසුයි කියන කාරණාව මත තමයි මේ දේවල් සිදු කරන්න උත්සාහ කළේ. නමුත් ඒ සම්බන්ධව ගෙනාපු යෝජනා සියල්ලක්ම පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා තෙරේසා මේ අගමැතිනිය හිටපු කාලේ. දැන් බොරිස් ජොන්සන් කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි දැක්කා පළවෙනි වතාවට බොරිස් ජොන්සන් විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා මහා බ්‍රිතාන්‍යයට අයිති කොටසක් වන උතුරු අයර්ලන්තයත් එක්ක මේ සම්බන්ධව සිදුවුණු සාකච්ඡාවලදී. මා අද දවසේදී ඒ පාර්ශවයේ පිළිබඳව අවධානය යොමු කරන්න කැමැති යමල් මේ බ්‍රිතාන්‍ය නව අගමැතිත් බ්‍රෙක්සිට් එකත් සම්බන්ධව මේ වාර්තාවන කරුණු පිළිබඳව කතා බහ කරද්දි.
මේ උතුරු අයර්ලන්තයේ ප්‍රශ්නේ තමයි මේ බ්‍රෙක්සිට් එකට බොහෝ වෙලාවට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ. මොකද උතුරු අයර්ලන්තයේ අයර්ලන්තයත් සමග දේශ සීමාවක් තියෙනවා. මේක යුරෝපයේ එහාට මෙහාට යන්න කිසිම කරදරයක් නැතුව අනිකුත් යුරෝප රටවල් වලට ඇතුල් වීමට උතුරු අයර්ලන්තය හරහා අයර්ලන්තයට ඇතුල් වෙලා ඒ කටයුතු කරන්නට දැනට ඉඩපස්සා තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වුණොත්, කිසිම එකඟතාවයකින් තොරව ඉවත් වුණොත්, එතකොට මේ උතුරු අයර්ලන්තයත් අයර්ලන්තයත් අතර තියෙන ඒ දේශ සීමාව වහන්න සිද්ධ වෙනවා. ඒ දේශ සීමාව හරහා යනකොට සීමා බන්ධන වලට යටත්ව තමයි ඒ දේශ සීමාව හරහා එහාට මෙහාට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අයර්ලන්තයත් උතුරු අයර්ලන්තයත් දැඩි ලෙස විරෝධය පාලා තියෙනවා. උතුරු අයර්ලන්ත ජාතිකයන් ඔවුන් මේ අවස්ථාවේදී ඒ බ්‍රෙක්සිට් එකට අතර ඔවුන් විරුද්ධව ඡන්දය ලබා දුන්නේ. ඉතින් බොරිස් ජොන්සන් උත්සාහ කරනවා තමන්ගේ මේ අලුත් වැඩපිළිවෙලට උතුරු අයර්ලන්තයත් එකතු කරගන්නට. ඉතින් ඒ ඔහු කරපු පහුගෙදා කරපු සංචාරයේදී ඒ සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවිච්ච බවයි වාර්තා වෙන්නේ. මොකද බොරිස් ජොන්සන් බොහොම පැහැදිලිව කියා සිටිනවා ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට, ඒ කියන්නේ හරියටම දැන් මාස 3කට වඩා අඩු කාලයකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගම සමග එකඟතාවයක් තිබුණත් නැතත් අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයෙන් යුරෝපා හවුලෙන් ඉවත් වෙනවයි කියලා. ඉතින් එවැනි අවස්ථාවක මේ දැඩි දේශ සීමා නීති පනවන්නට සිද්ධ වෙන නිසා මේකට විශේෂයෙන්ම උතුරු අයර්ලන්තත් ඒ වගේම ස්කොට්ලන් රටත් මේකට විරුද්ධයි. ඉතින් දිලුක්ෂි, දැන් බ්‍රිතාන්‍යයට තියෙන ලොකුම අභියෝගය තමයි මේ බොරිස් ජොන්සන් බොහොම දැඩි මතයක ඉඳලා යුරෝපා සංගමෙන් ඉවත් වෙනවායි කියපුවහම අනෙකුත් එක්සත් රාජධානිය අනෙකුත් කොටස් එහෙම නැත්නම් රටවල් ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය වගේ රටවල් ඔවුන් කැමති නෑ යුරෝපා සංගමෙන් ඉවත් වන්නට. ඉතින් මෙතනදී එක්සත් රාජධානිය කොටස් කිහිපයකට කැඩී යාමේ ඒ බිය දැන් මතුවලා තියෙනවා මේ ජොන්සන්ගේ දැඩි මතධාරී තත්ත්වය නිසා රට කොටස් කිහිපයකට කැඩීමේ අවධානම ඇති වෙලා තියෙනවා.
තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව. දැන් යුරෝපා හවුලෙන් මේ ඉවත් වෙන්න මේ බ්‍රෙක්සිට් එක සිද්ධ කරලීමට අවශ්‍ය වෙන අමතර ප්‍රතිපාදන බ්‍රිතාන්‍ය බජට් එකෙන් අයවැයෙන් වෙන් කළා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඩොලර් පවුම් බිලියන ගාණක් මේ සම්බන්ධයෙන් වෙන් කිරීමක් සිද්ධ වුණා කියලත් වාර්තා වෙනවා. මේ සම්බන්ධව මොකද්ද තියෙන විශේෂත්වය?
ඔව්, මෙතන තත්ත්ව වෙන්නේ දිලුක්ෂි, කිසිම එකඟතාවයකින් තොරව යුරෝපා සංගමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වුණොත් එක රැයකින් රට ඇතුළට එන බඩු භාණ්ඩවලට අලුත් තීරුබදු ඇති කරලා ඒවා ගෙනීමේ ක්‍රමවේදයක් හරියට ස්ථාපිත නොකරපු නිසා එක පාරටම එංගලන්තයට භාණ්ඩ හා සේවා ලබා දීමේදී නොයෙකුත් අගහිඟකම් ඇති වෙන්න පුළුවන් කියලා උන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වගේ දේවල් දැනට දේශ සීමා රහිතව බ්‍රිතාන්‍යට පැමිණෙන මේ භාණ්ඩ එක රැයකින් ඒවා නතර වෙන්න පුළුවන් කියන ඒ බිය මතුවලා තියෙනවා. ඉතින් මේ නිසාවෙන් ඒ එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ඒ අත්‍යවශ්‍ය බෙහෙත් විශාල තොග ප්‍රමාණයක් රට තුළ ගබඩා කිරීමට වගේ කටයුතු සඳහා මේ වෙනකොට බ්‍රිතාන්‍ය පවුම් බිලියන 2.1ක් වෙන් කරපු බව වාර්තා වෙනවා. ඊට අමතරව දේශ සීමාවල ඒ සේවා කටයුතු කිරීම සඳහා අලුතෙන් පිරිස යොදවන්න, විශේෂයෙන්ම 500-600ක් වගේ රේගු නිලධාරීන්, ඒ වගේම ආගමන විගමන නිලධාරීන් අති විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යත් යුරෝපා සංගම රටවල් අතර තියෙන ඒ දේශ සීමාවලට යොමු කරන්නට අවශ්‍ය වෙන නිසා ඒ අයට පඩිනඩි ගෙවීම සඳහා මේ විදිහට අති විශාල මුදලක් බ්‍රිතාන්‍ය අයවැයෙන් දැන් වෙන් කළ තියෙනවා. ඉතින් බොරිස් ජොන්සන් ලැහැස්ති වෙන්නේ කිසිම එකඟතාවයකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙළට ඒ ඉලක්කය අනුව තමයි ඔහු දැන් ගමන් කරමින් තියෙන්නේ.
ඉරානයේ පැත්තෙන් තවත් සුවිශේෂී තොරතුරක් අපිට වාර්තා වෙනවා. ඔබ දන්නවා මේ ඉරානයට පනවල තියෙන සම්බාධක පිළිබඳව ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුවෙනවා යයි යන චෝදනාව මත මේවා සීමා කරලීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් මැදිහත්වල යම් ගිවිසුමකට එළඹුණා. නමුත් එය අතනොමතිකව උල්ලංඝනය කරමින් ක්‍රියා කරලීම නිසා ඇමරිකාව ඒකපාර්ශ්විකව මේකෙන් අයින් වුණා. ඊට පස්සේ සම්බාධක පැනෙව්වා. දැන් දෙවැනි වතාවටත් සම්බාධක පනවලා දැන් ඉතාම අසීරු තත්වයක ඉරානයේ තියෙන්නේ. ඒ අතරතුරේදී අමල් අපිට වාර්තා වෙනවා ඉරානයේ මේ මුදල් ඒකකය රියාල් වල තියෙන මේ වටිනාකම ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා ඒ රට රජය ගත්ත එක්තරා ක්‍රියාමාර්ගයක් පිළිබඳව. අපි කැමතියි ඊළඟට මේ සම්බන්ධ ටිකක් වැඩිපුර කතා බහ කරන්න.
ඔව් දිල්ලුක්ෂ, ඇත්තටම ඉරානයේ ඇතුලේ රටේ ඇතුලේ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා මේ ඇමරිකාව සහ අනෙකුත් යුරෝපා රටවල් විසින් පනවල තියෙන සම්බාධක නිසා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම එක්සත් ජනපදයක් මේ විදිහට ඇති කරපු සම්බාධක නිසා තමයි මේ වෙනකොට ආර්ථිකය කඩාවැටිලා ඉරානයේ මුල්‍ය ඒකකයේ රියාල් ඒකකයේ වටිනාකම දිනෙන් දිනම පහත වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන්ට අවුරුදු 3කට කලින් ඇමරිකානු ඩොලර එකකට ගන්න පුළුවන් වුණා රියාල් 37,000ක්. අද වෙනකොට ඒක රියාල් 180,000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ඇමරිකන් ඩොලර එකකට රියාල් 180,000ක්. ඉතින් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ ජනතාවට දමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගන්න කොටින්ම පාන්කක් ගන්නත් ඔවුන්ට විශාල කිලෝ ප්‍රමාණයක කඩදාසි කොළ අරන් යන්න සිද්ධ වෙලා තියෙනවා මේ මුදලේ අගය පිරිහීම නිසා. මේ කාරණාව නිසා දැන් ඉරානය තීන්දුව කළා තියෙනවා ඔවුන්ගේ ඒ මුල්‍ය ඒකකයේ යම්කිසි වෙනසක් කරන්න. ඒ වෙනස කරන්න මෙන්න මෙහෙමයි, දැනට මේ තියෙන රියාල් එකේ අපි ඕනෑම බාණ්ඩයක මිල බලපුවාම ඒකේ අන්තිමට තියෙන බිංදු ඉලක්කම් හතර ඉවත් කරන්න. උදාහරණයක් හැටියට යම්කිසි දෙයක් දැනට රියාල් 120,000ක් නම් ඒක මින් ඉදිරියට රියාල් 12,000ක් හැටියට නම් කරන්න තීන්දුව කළා තියෙනවා. මොකද ඒතරම් අති විශාල ප්‍රමාණයකට රටේ මුල්‍ය ඒකකයේ පිරිහීම නිසා. ඉතින් ඔවුන් විශ්වාස කරනවා මේ කාරණාව නිසා මේ විදිහට තමන්ගේ ඒ මුල්‍ය ඒකකය වෙනස් කිරීම තුළින් නැවතත් ජනතාවට අර මේ විශාල ප්‍රමාණයේ කොළඹිටි අරන් යන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ මුල්‍ය ඒකකය වෙනස් කරන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ රට දැනට මුහුණ පාන අති දැවැන්ත ආර්ථික අර්බුදය නිසා.
දැන් අපිට වාර්තා වෙන උතුරු කොරියාව පැත්තෙන් තවත් තොරතුරක්. අපි ගිය සතියේ කතා බහ කළා, ඔබට මතක ඇති, මේ ඇමරිකාවත් දකුණු කොරියාවත් එකතු වෙලා මේ දකුණු චීන මුහුද ආශ්‍රිතව සිදු කරන යුද අභ්‍යාසවලට විරෝධතාව පළ කිරීමක් ලෙසින් උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් මුහුදු සීමාව එල්ල කරලා දකුණු චීන මුහුදු සීමාව එල්ල කරලා මේ ක්‍රියාත්මක කරා කියලා. දැන් ඒකෙන් උතුරු කොරියාව බලාපොරොත්තු වුණේ මේ ඇමරිකාවත් දකුණු කොරියාවත් සිදු කරන හමුදා යුද අභ්‍යාසවලට තමන්ගේ විරෝධතාව පළ කිරීම. මේ සතිය වෙද්දි බදාදා වෙද්දි උතුරු කොරියාව තවත් මේ වගේ වූ ක්‍රියාවලියක් සිදු කරනවා. දැන් උතුරු කොරියාව දිගින් දිගටම මොකද්ද මේ කියන්නේ අමල්?
ඔව් දිලුක්ෂ, ඇත්තටම උතුරු කොරියාව විශේෂයෙන්ම කිම් ජොං උන් උත්සාහ කරන්නේ තමන්ට ඒ තියෙන අවියාවිද සම්බන්ධයෙන් තියෙන ඒ ශක්තිය ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ එක්කම තමන් අවියාවිද දියුණු කිරීමේ කටයුත්තත් ඉදිරියට ගෙන යනවායි කියලා. මෙතනදී බටහිර රටවලට ඔහු දෙන පණිවිඩය තමයි ඔහුට අවශ්‍ය නම් ඒ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරපු වෙලාවකදී ඒ න්‍යෂ්ටික අවිය ප්‍රවාහනය කිරීම, නැත්නම් න්‍යෂ්ටික අවිය ප්‍රහාර කරන්න ඒ අවශ්‍ය රොකට් මිසයිල නිෂ්පාදනය සම්බන්ධයෙන් තාක්ෂණය ඔහු සතුව තියෙනවායි කියලා. දැන් ගිය සතියේ ඔහු මිසයිල දෙකක් අත්හදා බැලුවා. ඒ මිසයිල දෙක සාමාන්‍යයෙන් කිලෝමීටර් 250ක් විතර වගේ දුර ගමන් කළා. දැන් මේ අලුතෙන් ඔහු අත්හදා බලපු මිසයිල දෙකක් වෙනසකට තිබුණේ ඊට කලින් මිසයිලයට වඩා වැඩි බර ප්‍රවාහනයක් මේ මිසයිලෙන් ප්‍රවාහනය කරන්නට හැකියාව තිබීම. ඒකම ගිය සැරේට වඩා කිලෝමීටර් 500කට වගේ වැඩි දුර ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව තිබුණා කියලාත් වාර්තා වෙනවා. ඒ එක්කම මීට කලින් අතදා බලපු මිසයිල වලට වඩා තව කිලෝමීටර 30ක් විතර උඩින් ගමන් කිරීමේ හැකියාවක් තිබුණා කියලා. ඉතින් උතුරු කොරියාව බොහොම පැහැදිලිවම ප්‍රදර්ශනය කරන්නේ මේ මිසයිල සම්බන්ධයෙන් ඔවුන් සතුව තාක්ෂණය තියෙනවා පමණක් නෙමෙයි, ඒවා සාර්ථකව අත්හදා බැලීමටත් ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම බටහිර බටවතුන් බලවතුන්ටත් විශේෂයෙන්ම ඇමරිකාවටත් කරන ලොකු බලපෑමක්. මේ තමන් සමග කරන සාකච්ඡාවලදී ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඔවුන්ට මේ තියෙන ශක්තිය සැලකිල්ලට අරගෙන සාකච්ඡාවට එන්න කියන කාරණාව තමයි ඔවුන් මෙහිදී කියන්න උත්සාහ කරන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ඇෆ්ගනිස්තානයේ සිදුවුණු බස් බෝම්බ පිපිරීම පිළිබඳව. පුද්ගලයන් 30කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා කියලා තොරතුරු වාර්තා වන්නේ. මේක පසුපස තලිබාන් සංවිධානයේ ඉන්නවා කියලා තමයි තොරතුරු දැනට වාර්තා වෙමින් තියෙන්නේ. අමල්, තලිබාන් සංවිධානයේ මේ පිපිරවීම හරහා දෙන්නට උත්සාහ කළ තියෙන පණිවිඩය මොකක්ද?
දිදුක්ෂි, මේ ප්‍රහාරය ඇත්තරම අපි දන්නවා ඇෆ්ගනිස්තානයේ මේ වගේ ප්‍රහාර නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රහාරයේදී විශේෂ දේ වෙලා තියෙන්නේ මේකෙන් වැඩිපුරම මේ 34 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් කාන්තාවන් හා ළමුන්. ඉතින් මෙතනදී මේක ඇත්තරම මේ බස් රථයේම ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කළාද, එහෙම නැත්නම් හමුදාවට අටවපු බෝම්බයක් අවාසනාවන්ත විදිහට මේ අවස්ථාවේදී සාමාන්‍ය සිවිල් වැසියන්ගේ බස් එකට මේ ප්‍රහාරය එල්ල වුණාද කියන කාරණාවත් මතුවලා තියෙනවා. නමුත් මේකට වගකීම කවුරුත් බාර නොගත්තට රජය බොහොම පැහැදිලිවම කියන්නේ මේක පිටිපස්සේ ඉන්නේ තලිබාන් සංවිධානය කියලා. මෙතනදී තලිබාන් සංවිධානයේ මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්න බොහෝ විට ඉඩකඩ තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට ඇමරිකාවේ සහයෝගය ඇතිව තලිබාන් වරුන් සහ ඇෆ්ගනිස්තානයේ ඒ රජය යම්කිසි සාම වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙනවා. ඒ සාම වැඩපිළිවෙල ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකටත් දැන් පැමිණලා තියෙනවා. ඉතින් මෙතනදී තමන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා එක්තරා විදිහකට තලිබාන් වරුන් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළා කියලා විශ්වාස කරනවා. මේ වෙනකොට ඇමරිකානු දූතයෙක් ඇෆ්ගනිස්තානයට ගිහිල්ලා පසුව ඔහු පාකිස්තානය හරහා ඩෝහා නුවරට ගිහිල්ලා මේ වෙනකොට තලිබාන් වරුන් අතර සමග ඒ නැවතත් සාකච්ඡා වටයක් ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙවැනි ප්‍රහාර සිද්ධ වුණාට ඊට සමාන්තරව මේ වෙනකොට ඒ සාම වැඩපිළිවෙලත් දියත් වෙනවා. ඉතින් මෙවැනි ප්‍රහාරවලින් එක්තරා විදිහකට මේ සාම වැඩපිළිවෙලට ඒක බාධාවක් වුණාට ඇමරිකාව ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් විශ්වාස කරනවායි කියලා තලිබාන් වරුන් සමග සියලු දෙනාටම පිළිගත හැකි විදිහේ එකඟතාවයකට පැමිණෙන්නට හැකි වෙයි කියලා.
අදත් ලෝවටා සතියේ විදෙස් විති සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වුණේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන අමාත්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ස්තුතිවන්ත වෙනවා ඔබට මේ සතියෙදිත්. අපි එහෙමනම් නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.